మూలాసనే సంధా గారు మంత్రిత్వం నమ్మక యోజనా
గౌరవ రాసమాణిక్యం సాణక్యన్ అవర్గలే
முன்மொழிகளின்
சபையை நடத்துவதற்கு
ஆனரபிள் நிமால் பியத்தி சார் நைன் மினிட்ஸ்.
மந்திரி வினாடி நமையாக தீனா மூலாசனாரூட கரு மந்துமணி விசேஷம் அது தவசி சாக்காச்சாவட்ட கனின பிரஸ்துத விஷயத்த அதாலவ அதாஸ் பலகிரீம சந்தா அவஸ்தாவ லபீம பிலிபந்தவ விஸ்துதி வந்தவன அத்தர் மம இத்தனவா கோலிய வசங்கத்தியா திபின மோகத்தக்க அப்பே ரட்டாத் ஏ சந்தா கொதுருவிலா திபின மோகத்தக்க அபியோகவலட்ட சாபேக்ஷவ கத்தோத் விட்டிங் விட்ட யம் யம் நீதி ரெகுலாசி வினஸ்கிரிமி அவசியதாவே பெறநகினோம் இத்தாம தீர்க காலேக்கட்ட பிரதம கணித்தி அப்பி போஹோ சேஸ்திரவலட்ட அதால நீதி ரீதி துல கமம்மகே இதிரியட்ட ஆபாத் போஹோ அவஸ்தாவன் வலதி ஏ நவீன தத்துவேட்ட கலப்பின ஆகாரேட்ட அப்பே கட்டயுத்து வினஸ் வினோ வகேம அபியோக வலட்ட கலப்பின விதியட்ட அன்னபனத் ஜாதிக சலசும் வகேம நீதி ரீதி ரெகுலாசி விரஸ்வினோ எனிசா மங்கித்தனோ அது விசேஷம் அப்பனயன அப்பனயன ஆனயன அப்பனயன பணத்தை அட்டத்தி இதிரிபாத் கோட்ட ஏத்தி ரெகுலாசி பிலிபந்து அப்பி அவதானே யொமுகராத்தி அப்பட மதக்கினோ விசேஷம் கோலிய வசங்கத்தைகிட்ட கொதுருவிலா திபின அப்பே ரட்ட விசேஷம் தீனுயை கியாகத்த ரட்டவலு தமங்கே இஸ்தாவரிலா திபிச்ச ஆர்த்திகைய துர்வல கரகின துர்வல வெச்ச ஏ ரட்டவல்ல புரகசிய பவா பரபத்தல அப்பாசுதாவிகிட்ட லக்கெச்ச பவா கப்பிட்ட பெணியானோ எலிசாதே அமெரிக்காவ இங்கிலாந்தே கனடாவ ஆஸ்திரேலியாவ வகேம பிரான்சே வகேம அசல்வசி ராஜ்யக்கெச்ச அப்பே இந்தியாவத் ஏ பலவத் சேம ராஜ்யக்ம சசல வெச்ச கம்பனிட பத்தெச்ச அவஸ்தாவா உதாரணக்கெட்ட கத்து மூலாசனாருட மந்திதுமணி அப்பி தன்வா திதாஸ் பாலுவேன் பச்ச யகாபாலன் ஆண்டுவ அப்பே ரட்டத்துல கிரியாத்மக வெச்ச ஆக்காரி ஈட்ட பெறகன் இத்தித் எக்ஸத் ஜாத்திய பக்ஷே பிரமுக ஆண்டு ஹெதிச்ச ஹம மோதகம அப்பே தேசியத்துவேட்ட சாட்சிகளிச பிரகார் இல்ல கெருவா இவகேம தேசிய சிந்தனேட்ட சுவதேசிகத்துவேட்ட வரப்பத்தலிச பிரகார் இல்ல கெருவா சாஸ்கிருத்தியேட்ட சதாச்சாரேட்ட ஆர்த்திகேட்ட ஜாதிக ஆரக்ஷாவட்ட அப்பேக்கமட்ட இதா பிரபலிச பிரகார் இல்லவுனா எனிசா இதா தீர்க காலையக் அப்பிட்டத்தின் அத்தியக்கின் தேசாபஸ்ட ஹரிய பலாஜி எக்தாஸ் நமசிய ஹத்தியாத்தே ஓன்றி சிங் அப்பே ரட்ட பலஹாச்சாரேன் அட்டவப்பு பட்டவப்பு வியூர்த்தார்த்திக கிரியாவளிய துல அப்பே ரட்டே தேசியத்துவே சம்பூர்ணிம் தேவந்தலிச சோதா பாலுகட லாக்குடா தேசிய நிஷ்பாதனே பரபத்தல அபியோகட லாக்குனா தேசிய கர்மாந்த சம்பூர்ணிம் பிந்தவெட்டு அஹிதாமதா பிந்தவெட்டுனா அபிதான் எக்தாஸ் நமசிய ஹத்தியாத்தட பேர திபிச்ச ஆர்த்திக கிரியாவளிய துலே விசேஷம் சங்கிருத்த ஆர்த்திக கிரியாவளிய கத்துலே அப்பே ரட்டே தேசிய நிஷ்பாதன மத தமாய் பஹாண்டாகாரேட்ட வெடிம முதல லபுனே சியேட்ட அசூ தேக்ககட்ட வடா வெடிம பஹாண்டாகாரேட லபுனு ஆதாயம் லபுனே தேசிய கர்மாந்தவல தேசிய நிஷ்பாதன தேசிய கிருஷிகார்மிக நிஷ்பாதன வகே நிஷ்பாதன கிரியாவளிய கத்துலே தமாய் விசேஷம் கத்துக்கு ஆதாயம் வெடி கருகன திபுனே ஹபை விசேஷம் எக்தாஸ் நமசி ஹத்தியாத்திர பாசே மே தத்துவ வினஸ்திலா சியேட்ட அசூ தேக்ககட்ட வடா அப்பே ரட்டே பஹாண்டாகாரே பிரிச்ச ஆதாயம் ஏக ஹரியட்டம மூலாசனாருட கரு மந்திதுமணி கக்குள் தேக்கங் ஹிட்டகத்த மனுஷ்யா ஒழுவெங் ஹிட்டகன கட்டைத்து கருணா வகே கத்தமா யுனே சம்பூர்ணம் தேசிய ஆதாயம் அஹிமி வேலா தேசிய நிஷ்பாதன அஹிமி வேலா தேசிய கார்மாந்த பிந்த வெட்டிலா பசுவ பஹாண்டாகாரே பிரேன்ன கத்தே බදු ආදායම් සහ බඩු මිල වැඩි කරලා එදා දේශීය නිෂ්පාදන දේශීය කර්මාන්ත මත පදනම් වෙච්ච ආදායමක් ලැබුවා අපේ රාජ්‍ය අපේ භාණ්ඩාගාරය අන්න කල්පනා කරලා බලන්න ඊට පස්සේ බඩු මිල වැඩි වෙනවා බදු බර වැඩි වෙනවා දේශීය කර්මාන්ත නැහැ දේශීය නිෂ්පාදන නැහැ ඒ නිසා තමයි අපේ රටේ ජනතාවගේ ජන ජීවිතය වැඩි වැඩියෙන් අභියෝග කොටකට ලක්ුණේ එනිසායි හැම අතකින්ම ගත්තම ජන ජීවිත අස්ථාවර වුණා උද්දමනය වැඩි වුණා ඒ වගේම ගත්තොත් ජීවන අංකයට මූණ දෙන්න බැරි වාතාවරණයක් නිර්මාණය වුණා එන්නේ එහෙම ආපු ගමම්මගේ අද ගත්තම බදුබර බඩු මිල වැඩි කරලා තමයි රාජ්‍ය ආදායම වර්ධනය කරගන්න වෙලා තිබෙන්නේ දේශීය කර්මාන්ත ගත්තොත් දේශීය නිෂ්පාදන ගත්තොත් විවෘත ආර්ථික ක්‍රියාවලිය තුළ සෝදා පාලුවට ලක් වෙලා විදවට්ටලා සැලසුම් සහගතව හිතාමතා රාජ්‍ය අනුග්‍රහයත්ව විනාශ කරලා තිබෙනවා අපේ රටේ ආර්ථික ක්‍රියාවලිය. ඒ නිසා අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ වෙලා හැදිච්ච හැම ආණ්ඩුවක් ඇතුළෙම රට බරපතල අගාධයකට ඇදවැට්ටුවා අපි දන්නවා. ඒ වගේම තමයි කොරෝනා මාරාන්තික වෛරසය ආවා. ඊට පෙර 2015 අපේ රට යම්කිසි නිදහස් වාතාවරණයක් තුළ හැම ක්‍රියාවලියක්ම වෙනස් මගකට ඇදෙමින් වෙනස් මගක් ගනිමින් ඉදිරියට ආවට 2015 නැවත රටට අපට කනකොක හඬලා වසර හතරමාරක් එතෙක් රටේ ජනතාවට උරුම කරත් විච්ච ජයග්‍රහණත් සම්පූර්ණ
මන්ත්‍රීතුමාතා විනාඩි දෙක කාලයක්
සම්පූර්ණයෙන් අපිට අහිමි වුණා. ඒ නිසා යහපාලන ආණ්ඩුව විශේෂයෙන්ම ගත්තොත් අද දවසේ මේ නීති රෙගුලාසි අපට වෙනස් කරන්න ඕන වෙලා තිබෙනවා. මූලිකව ගත්තොත් මූලාසන ආරවුඩ ගරු මන්ත්‍රීතුමනි අද අපි කල්පනා කරලා බලමු වැරදිලා හරි මේ මාරාන්තික වෛරසය අපේ රට අභ්‍යන්තරයට එනකොට තිබුණේ යහපාලන ආණ්ඩුවක් නම් හිටියේ රනිල් මහත්තයා සජිත් මහත්තයාලා නම් රටේ ජනතාවට දෙයියන්ගේ පිහිටයි කුසගින්නේ මැරෙනවා ලක්ෂ ගණනාවක් එවගේ මේ රෝගයට ගොදුරු වෙලා මැරෙනවා ලක්ෂ ගණනාවක් එහෙනම් අද අපේ රට විශාලා මහනුවරක් එහෙනම් අද අපේ රට මිනි කනත්තක් මිනි කඳන් වලින් ගොඩ ගැහිච්ච රටක් බවට පරිවර්තන වෙනවා. මේ රටේ ජනතාවගේ වාසනාවකට වගේ තමයි ගත වෙච්ච වසර හතරමාර්ග කාලයට ආයිබෝවන් කියලා අපි සදාකාලික තිතක් තියලා ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් නිර්මාණය කරගන්න අපිට පුළුවන්කම ලැබුණේ. ඒ නිසා පහුගිය වකවානුව තුළ ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාර ගන්නකොට තිබිච්ච වාතාවරණයට වඩා 2015 යහපාලන ආණ්ඩුව ගන්නකොට තිබිච්ච වාතාවරණය වෙනස්. රෝග විශේෂයෙන් මාරාන්තික වෛරසය රට පුරා ව්‍යාප්ත වෙලා ඒ වගේම රට හිඟමනට ඇදලා දාලා තිබුණා යහපාලන ආණ්ඩුව හැම අතකින්ම රට අපහසුතා ගොඩකට රටේ ජනතාව අපහසුතා ගොඩකට මුහුණ දීලා ආර්ථිකය බිඳවට්ටලා ආර්ථිකයක් නැති තැනට පත් කරපු රටක පාලන තන්ත්‍රය තමයි විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලැබුණේ. ඒ නිසා දැන් අපි අපේ අවධානය යොමු කරන්නට ඕන දේශීය නිෂ්පාදන වලට. අපනයන ආදායම කියලා කියන්නේ අපේ රටට ප්‍රබල ආදායමක්. හැබැයි දැන් මේ ඇති වෙලා තියෙන වාතාවරණයත් එක්ක විවිධ රටවල් වල පනවලා තිබෙන සම්බාධක විශේෂයෙන්ම ගත්තම නැව් ගමන ආගමනය අක්‍රිය වෙලා ගුවන් ගමන අක්‍රිය වෙලා ඒ හේතුව නිසාම අද අපි වෙන රටවල් වලට විතරක් නෙවෙයි
අරුමන්තිතුමා කතා අවසන් කරා.
දිනුයි කියාගත්ත රටවලුත් මේ බරපතල අභියෝගයට මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා අද අපේ අවධානය අපේ ආණ්ඩුවේ අවධානය යොමු වෙලා තිබෙනවා. දැන් මේ පවතින වාතාවරණයට ගැළපෙන ආකාරයට මෙන්න මේ කියන නීති රීති අනපනත් වගේම විවිධ විදිහේ රෙගුලාසි වෙනස් කිරීම සඳහා තමයි අපේ ආණ්ඩුව යොමු වෙලා තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා ඒ කටයුතු වලට අපේ සහයෝගය උපරිම ලබා දෙමින් මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අපි රටක් හැටියට ලාංකීය ජනතාවක් හැටියට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව එකම මවකගේ දරුවෝ වගේ මේ අභියෝග වලට මුහුණ දීලා රට මේ විපතෙන් මුදව ගනිමු කියන යෝජනාව කරමින් ඔබතුමාට මගේ ස්තුතිය පුද කරමින් මගේ අදහස් දෙකකින් අවසන් කරනවා.
ගෞරව තවරාජා කැලෑරසන් උங்களுக்கு 11 නිමිඩම්.
தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர்களே, இன்று ஏற்றுமதி இறக்குமதி சம்பந்தமான வாதப்பிரதிவாதங்களிலே எனக்கும் சந்தர்ப்பம் கிடைத்ததையிட்டு நான் சந்தோஷமடைகிறேன். இலங்கையானது விவசாய பொருளாதாரத்தை முதன்மையாக கொண்ட நாடு. ஏற்றுமதி வருமானத்தினை அதாவது அந்நிய செலவாணியை சம்பாதிக்கின்ற துறையாக இலங்கையிலே பெருந்தோட்டத்துறை விளங்கிக் கொண்டிருக்கின்றது. ஆனால் அவ்வாறு அந்நிய செலவாணிகளை சம்பாதிக்கின்ற அந்த நிலைமையை ஏற்படுத்தி தருகின்ற பெருந்தோட்ட மக்கள் என்பது இந்த நாட்டிலே ஒரு மாற்றான் மனப்பாங்கு கொண்ட ஒரு சமூகமாக பார்ப்பதுதான் மனவேதனையான ஒரு விடயம். உலகிலே குறைந்த வருமானத்தை பெறுகிற மக்கள் வாழுகின்ற பிரதேசமாக இந்த மக்கள் வாழுகின்ற பிரதேசம் இருந்து கொண்டிருக்கின்றது. எது எவ்வாறு இருப்பினும் இந்த நாட்டிலே இருக்கின்ற இலங்கை பிரஜைகள் என்ற அடிப்படையில் அவர்களுக்குரிய நீதியையும் நியாயத்தையும் பெற்றுக் கொடுப்பது இந்த உயரிய சபையில் இருக்கின்ற அனைத்து உறுப்பினர்களதும் கடமையாகும். அந்த வகையில் இந்த இலங்கை நாட்டினை பொறுத்தமட்டில் விவசாயத்துறை மிகவும் ஒரு முக்கியத்துவம் வாய்ந்த துறையாகும். அவ்வாறான துறை இந்த நாட்டை ஆண்ட சிறிமாபு பண்டாரநாயக்கா அவர்களின் ஆட்சி காலத்திலே மிகவும் ஒரு உன்னத வளர்ச்சியை இந்த விவசாயத்துறை அடைந்திருந்தது. அவ்வாறு அடைந்திருந்தாலும் இந்த நாட்டிலே ஏற்பட்ட போர் சூழல் இந்த விவசாயத்துறையும் மிகவும் மோசமாக பின்னோக்கி சென்று செல்ல வைத்தது. அந்த அடிப்படையில் 1983-90 அவ்வாறான காலகட்டத்தில் வடகிழக்கு பிரதேசங்களில் இருந்த பல கைத்தொழிலை மேம்படுத்துகின்ற பல கைத்தொழிற்பேட்டைகள் அளிக்கப்பட்ட வரலாறுகளையும் நான் இங்கு சுட்டிக்காட்ட வேண்டும். அந்த அடிப்படையில் அம்பாறை மாவட்டம் அல்ல, ஆசிய கண்டத்திலே பெயர் போன ஒரு அரிசி ஆலை சவளக்கடையிலே இருந்தது. அங்கு இருந்து அரிசிகள் ஏற்றுமதி செய்யப்பட்டன. ஆனால் இப்பொழுது அந்த இடமே இல்லாத ஒரு நிலைமை இருக்கின்றது. நாங்கள் பல விடயங்களை சுட்டிக்காட்டியும் கூட இட்டவரைக்குமாக அந்த பிரதேசத்தை அந்த பகுதியை அவுதி செய்கின்ற நோக்கம் எவருக்குமே இல்லை என்கின்ற ஒரு நிலைமை இருக்கின்றது. சவளக்கடை என்று சொல்லுகின்ற பொழுது அந்த இடத்திலே 68 ஏக்கருக்கு மேற்பட்ட நிலப்பரப்பை கொண்ட கட்டடங்கள் இருந்தது. அங்கே அம்பாறை மாவட்டத்தில் இருக்கின்ற விவசாயிகள் மாத்திரமல்ல, காலி, அம்பாந்தோட்டை, ஏனைய மாவட்டங்களிலிருந்து வருகை தந்து அந்த அரிசிகளை கொள்வனவு செய்வதும் அது மாத்திரமல்ல, கடலை அண்டிய ஆற்றங்கரையோடு இணைந்த ஒரு கப்பல் போக்குவரத்தும் இருந்திருக்கிறது. அதற்கான அடையாளங்களும் இருக்கின்றது. அவ்வாறு பிரபலியமான ஒரு அரிசி ஆலை அளிக்கப்பட்டு இன்னும் அதை புதுப்பிக்கப்படாத ஒரு நிலைமை இருக்கின்றது. எனவே இந்த அடிப்படை தொடர்ச்சியாக இருக்குமானால் ஒரு முழுமையான தன்னுறவு அடைந்த ஒரு நாடாக இந்த நாட்டை உருவாக்க முடியாது. எனவே அந்த விடயத்தை தொட்டதாக எங்களுடைய பிரதேசங்களையும் இந்த இடத்திலே இருக்கின்ற விடயங்களை சுட்டிக்காட்டுவது பொருத்தமாக இருக்கும் என்று நினைக்கின்றேன். கல்முனை கல்வி வலயத்துக்கு உட்பட்ட ஒஸ்லி உயர்தர பாடசாலையானது ஒரு வண்ணேவி பாடசாலையாகும். அங்கு 2000க்கும் மேற்பட்ட மாணவர்கள் கல்வி பயின்றார்கள். இதன் அடிப்படையில் 2020 6-5 தேதி இசுருபாய கல்வி அமைச்சின் செயலாளரின் கடிதம் மூலம் இந்த பாடசாலைக்காக நிதிகள் ஒதுக்கீடு செய்யப்பட்டு ஒரு தொழில்நுட்ப பீடம் அமைப்பதற்கான கடிதங்களும் அனுப்பப்பட்டிருந்தது. அதற்கமைவாக கிழக்கு மாகாண கல்வி அமைச்சின் செயலாளர் அதேபோன்று பணிப்பாளர் அவர்களின் அனுமதியோடும் இந்த பாடசாலை கட்டடம் அமைப்பதற்கான பணிகள் ஆரம்பிக்கப்பட்டன. அந்த வேளை வலயக்கல்வி பணிமனையின் தொழில்நுட்ப உத்தியோகர்கள் பொறியியலாளர்கள் எல்லாம் அங்கு சென்று அந்த இடத்தை பார்வை செய்தார்கள். பார்வை செய்து அந்த இடத்திலே 100x25 கொண்ட ஒரு கட்டடம் இருந்தது. அந்த கட்டடம் 60 வருடங்கள் பழமையான கட்டடம் என்பதால் அதனை அகற்ற வேண்டும் என்றும் அதற்குரிய அனுமதியை கிழக்கு மாகாண கல்வி பணிப்பாளர் வழங்கியதோடு அதற்குரிய கூறுவிலை கூறி அந்த கட்டடமும் அகற்றப்பட்டது. ஆனால் இப்பொழுது அந்த இடத்திற்கு கட்டடமும் இல்லை, 5 வகுப்பறைகளை கொண்ட அந்த கட்டடம் அகற்றப்பட்டதன் காரணமாக மாணவர்கள் கல்வி பயில முடியாத ஒரு துப்பாக்கிய நிலைமை அந்த உபஸ்ரீ உயர்தர பாடசாலையில் இருந்து கொண்டிருக்கிறது. குறிப்பாக இவ்வாறான நிலைமை ஏன் இந்த இடங்களுக்கு ஏற்படுத்தப்பட வேண்டும்? கல்வி அமைச்சின் எழுத்து மூலமான ஆவணங்கள், அதேபோன்று கிழக்கு மாகாண கல்வி பணிப்பாளரின் எழுத்து மூலமான ஆவணங்கள், குருவிலை கூறிய ஆவணங்கள், அரச பத்திரிகைகளிலே இந்த கட்டணம் சம்பந்தமான வெளியிட்ட பத்திரிகை விளம்பரங்கள் அனைத்தும் இருக்கின்றது. ஆனால் இவ்வாறு சகல அணுகுமுறைகளையும் கையாண்ட பின் அந்த இடத்துக்குரிய கட்டணம் இல்லாமல் ஆக்கப்பட்டு வேற எங்கேயோ அந்த கட்டணம் கட்டப்படுவதாக நாங்கள் அறிகின்றோம். ஏன் எங்களுடைய இந்த சமூகத்திலே கல்வியை இவ்வாறான புறக்கணிப்பு என்கின்ற கேள்வியை நான் இவ்விடத்திலே தொடுக்க விரும்புகின்றேன். இவ்வாறுதான் எங்களுடைய சமூகத்தின் நிலைமை நாளுக்கு நாள் அதிகரித்துக் கொண்டிருக்கிறது. இந்த நாட்டிலே ஏன் இந்த பாராமுகம் என்கின்ற கேள்வியை நான் தொடுக்க விரும்புகின்றேன். நாங்கள் நீண்டகால அழிவை சந்தித்து விட்டு கல்வி என்கின்ற அந்த உன்னத வளர்ச்சியை எங்களுடைய சமூகத்திலே மேம்படுத்த வேண்டும் என்பதற்காக நாங்கள் அல்லும் பகலும் உழைக்கின்றோம். ஆனால் அரசாங்கம் இவ்வாறு அபிவிருத்தியை செய்கிறோம் என்ற சகல ஆவணங்களையும் அனுப்பிவிட்டு தற்காலத்தில் அந்த பாடசாலையிலே எந்த விதமான முன்னெடுப்புகளையும் முன்னெடுக்காது, அந்த கட்டணமும் இல்லை, மாணவர்கள் கல்வி கற்கக்கூடிய சூழலும் இல்லாத நிலைமையை இந்த அரசாங்கம் ஏற்படுத்தி இருக்கின்றது. இது நிறுத்தப்பட வேண்டிய ஒன்றாகும். அது மாத்திரமல்ல, எங்களுடைய வடகிழக்கு பிரதேசங்கள் யுத்தத்தால் அழிந்த ஒரு பிரதேசம், முழுமையான அபிவிருத்தியை செய்ய வேண்டிய இந்த அரசாங்கம் திட்டமிட்டு எங்களுடைய பிரதேசங்களை மிகவும் ஒரு மோசமான சோமாலியாவை போன்ற ஒரு நிலைமையை இந்த வடகிழக்கு பிரதேசங்களில் ஏற்படுத்துவதற்கான பல முன்முனைப்புகளை ஏற்படுத்திக் கொண்டிருக்கிறது. ஒன்றுதான், அம்பாறை மாவட்டத்திலே கரையோர பிரதேசங்களை மையமாக வைத்து இழுமலை அகழ்வு என்ற அடிப்படையில் பல இடங்களை சூழலுக்கு எதிரான, மனிதகுலத்துக்கு எதிரான விடயங்களை கையாள்வதற்காக பல முன்னெடுப்புகளை முன்னெடுத்துக் கொண்டிருக்கிறது. அந்த அடிப்படையில் தான் திருக்கோவில் பிரதேசத்தை மையமாக வைத்து இழ்மனை அகழ்வை செய்வதற்கான முன்முனைப்புகள் மேற்கொள்ளப்பட்டு வருகின்றன. இது சம்பந்தமாக எங்களுடைய மக்கள் நீண்டகாலமாக எதிர்ப்புகளை தெரிவித்து வந்திருக்கிறார்கள். அது மாத்திரமல்ல, அந்த பிரதேச அபிவிருத்தி குழு கூட்டத்திலே கௌரவ உறுப்பினர் டபிள்யூ டி வீரசிங் அவர்களின் தலைமையிலே பிரதேச அபிவிருத்தி குழு கூட்டம் நடைபெற்றது. அதில் ஏகோபித்த ஒரு தீர்மானமாக இந்த திருக்கோவில் பிரதேசத்திலே இழ்மனை அகழ்வு செய்வதில்லை என்கின்ற ஒரு தீர்மானம் எடுக்கப்பட்டது. ஆனால் இப்பொழுது அந்த இடத்திலே இழ்மனை அகழ்வை மேற்கொள்வதற்கான சகல முன்னெடுப்புகளையும் டாம்சிலா என்று சொல்லப்படுகின்ற ஒரு கம்பெனி அதற்குரிய பணிகளை முன்னெடுத்துக் கொண்டிருக்கிறது. இவ்வாறு விரும்பாத அந்த விடயங்களை ஏன் இவ்வாறு திணிக்கின்றார்கள் என்ற கேள்வியை நாங்கள் இவ்விடத்திலே தொடுக்க வேண்டியவர்களாக இருக்கின்றோம். குறிப்பாக சுற்றம் சூழலுக்கு பொறுப்பாக இருக்கின்ற அமைச்சர் அவர்கள் இந்த விடயத்திலே நீங்கள் கூடுதலான கவனம் எடுக்க வேண்டும். அது மாத்திரமல்ல, கௌரவ தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இப்பொழுது யுத்தம் முடிந்த கையோடு எங்களுடைய திருக்கோவில் பிரதேசத்திலே பல முன்னெடுப்புகள் முன்னெடுக்கப்படுகின்றன, புதிதாக இராணுவ முகாம்கள் அமைக்கப்படுகின்றன. ஏன் இந்த ஒரு யுத்தம் இல்லாத சூழலில் இவ்வாறான பணிகளை முன்னெடுக்கின்றார்கள் என்ற கேள்வியை நாங்கள் தொடுக்க விரும்புகின்றோம். இந்த இழ்மனை விடயங்களுக்கு பாதுகாப்பு கொடுப்பதற்காக இந்த கரையோரத்தை அண்டிய இராணுவ முகாம் அமைக்கப்படுகிறது. இப்பொழுது அந்த பிரதேசத்திலே குறிப்பாக 31,000 மக்கள் வாழுகின்ற திருக்கோவில் பிரதேசத்திலே 40-ஆம் கட்ட, அதாவது எங்களுடைய திருக்கோவில் ஆரம்பிக்கின்ற இடத்திலே ஒரு இராணுவ முகாம், கஞ்சிகுடியாரிலே ஒரு இராணுவ முகாம், தம்பிலுவில் இல்லை ஒரு பாதுகாப்பு அரண், சாகாமத்திலே ஒரு இராணுவ முகாம், இவ்வாறு அந்த பிரதேசத்தை அண்டியே இந்த இராணுவ முகாம்கள் இருந்து கொண்டிருக்கின்றன. ஆகவே எங்களுடைய மக்களுக்கு அபிவிருத்தியை உதவிகளை செய்ய வேண்டிய இந்த காலகட்டத்தில் இவ்வாறு இராணுவ முகாம்கள் அமைப்பதன் நோக்கம் என்ன? நாங்கள் தான் இந்த நாட்டிலே அழிவை சந்தித்து வாழ முடியாமல் தத்தளித்துக் கொண்டிருக்கிறோம். இந்த நிலைமையில் இவ்வாறான இராணுவ முகாம்கள் எங்களுக்கு தேவையா? அந்த ஒரு பாடசாலையிலே இவ்வாறான முகாம்களை அமைத்துக் கொண்டிருக்கிறார்கள். சுனாமியால் அந்த பிரதேச மக்கள் வேறு இடங்களுக்கு இடம் பெயர்ந்து விட்டார்கள். அந்த இடத்தை பிரதேச சபை ஒரு நூல் நிலையமாக பாவிப்பதற்கான சகல முன்னெடுப்புகளையும் அந்த பிரதேச சபை முன்னெடுத்துக் கொண்டிருந்த நேரத்திலே இவ்வாறு இராணுவ முகாம் அமைப்பது என்பது ஒரு மனவேதனையான ஒரு விடயம். அந்த மக்களின் விருப்பத்தோடு அதை செய்தால் அதை வரவேற்கலாம். ஆகவே இவ்வாறுதான் எங்களுடைய மாவட்டத்தின் நிலைமை இருக்கின்றது. அது மாத்திரமல்ல, இன்று எங்களுடைய பொத்துவிலிருந்து பொறிகண்டி வரைக்குமாக நடைபெற்ற பேரணியை எங்களை தொடர்ச்சியாக இராணுவத்தினரும் போலீசாரும் விசாரணை செய்வதும் எங்களுடைய வீட்டுகளுக்கு வருவதும் தொடர்ச்சியாக படிக்கு மேல் படி எங்களை துன்புறுத்துகின்ற ஒரு நிலைமை இருக்கின்றது. எனவே இந்த நாட்டிலே ஜனநாயகம் பாதுகாக்கப்பட வேண்டும், அதைத்தான் நாங்கள் விரும்புகின்றோம். அதை விரும்பாதவர்கள் எம்மை அடக்கி ஆள வேண்டும் என்று நினைக்கின்றார்கள். உண்மையிலே இந்த பாராளுமன்றத்திலே எங்களைப் போன்று இருக்கின்றவர்களை ஒரு நாகரிகமற்ற ஒரு நடைமுறை இருக்கின்றது, அதனை நிறுத்த வேண்டும். நாங்களும் மக்களால் தேர்வு செய்யப்பட்ட பிரதிநிதிகள், எங்களுக்கென்று சில கௌரவங்கள் இருக்கின்றன. இந்த விடயங்களை பாதிக்காத வகையிலே இந்த உயரிய சபை எதிர்காலத்தில் நடவடிக்கை எடுக்கும் என்ற நம்பிக்கையோடு விடைபெறும். நன்றி.
ஹானரபிள் குணபால ரத்னசேகர், யூ ஹேவ் 9 மினிட்ஸ்.
கரு நியோஜகாரக சபை சபாபதிமணி முலாரசனோட மந்திரிமணி ரேகு ஆஜ்ஞாபனத்தை அடுத்து தனட கிரியாத்மக ரேகு பது 15 வசன் கிரியாத்மக அனுபாத்த திக 10 சா 15 தக்கோ அடுக்கிற யோஜனா மாலாவக்கட்ட அனுமதிய உதிசா பாத்தன விவாதையாக மே விவாதேதி பத்தக் அடுக்க ரேகு பது அடுவேனோ பது அடுக்கிரீமக் வஞ்சாவாக் கேலா விவாதக் வண்ண உற்சாகக்கரன விவாதையாக் துல தமாய் அப்பமே சாகச்சாவக்கரகனியா அப்படின் மதக்காய் பகுகிய ஆண்டுவ ஆண்டுவை பிரதிபத்தியாக கேட்டிருமா தெவந்த பதுவாய கிரிமக்கலா 2014 ஆண்டுவ பாரதினுக்கொட்ட ரஜே முழு பது ஆதாயம் ருபியால் பில்லியன் 150 ஹவை 2014 2019 வினக்கொட்ட மே அபாலனை ஐக்கியாக ஆண்டுவை பது ஆதாயம் ருபியால் பில்லியன் 135 ருபியால் பில்லியன் 700 எவனத்தங் ஆசன் வாசிங் திகுணு என பது ஆதாயம் குப்பையான தரங் பதுவடி கிரிமக்கலத் ரட்டை ஆர்த்திக சம்வர்தன வேகி அப்படி தான் 2.3 தக்கப்பத்த வெட்டினா அப்பே பிரதிபத்திய கட்டியட்டம அப்ப மே அவருதே அப்ப மே மெத்திவரணேட்ட அந்த கலி ரட்டஹதன சௌபாகிய தக்ம ஹதனக்கூடம் பிரதிபத்திய கட்டியட்டப்ப அப்ப இதிரி பட்கலா அப்ப பது அடுக்கரலா மேரட்ட ஆர்த்திக ஆர்த்திகே சக்ரிய கரணவக்கலா ஆர்த்திகே மேரில திபுனே வியாபாரிக்கோ நவதில திபுனே நயகன் நதி தத்துவக் திபுனே வியாபார பொஹமையாக் வசாதமல வியாபார கொடநகிலி பொஹமையாக் குளியட தின தத்துவக் திபுனே எடிசா ஆர்த்திக சக்ரிய உண்ணே மெனுமே ஆர்த்திகே சக்ரிய பவ அதிகரண தமாய் ஆர்த்திகேட உத்தேஜனையாக தின தமாய் அசாமான் லெச பது அடுக்கிரி மக்களே இதுல ஹபை அவாசனாவக்கு வகை சமஸ்த லோகேமு மூண தின்ன அர கோவிட் வியசனை எனக்கொட்ட அப்ப அர பது அடுக்கரலா பலாபுரத்துன சக்ரிய பவ ஏ மட்டமட்டம் அப்படி லபாகன்ன ஹெக்கியாவக் லபுன்னே ஏக முழு லோகம பிலிகன்னோ அப்பி கவுருத் தன்னோ ஹெபை மே மோத்த வேணக்கொடாத் அப்பி சீனி பது அடுக்கொள சீனி வித்தராக்ன மே எத்தன லொக்குனூலு மில அடுக்கலா பருப்பு பது அடுக்கலா இட பசே செமன் பது அடுக்கலா ஹெபை அது சீனி கேன வித்தராக் கதா கரணோ மங்கிதன மேக தன தனத் சீனி ஹரஹா கிசிது வஞ்சாவாக் உன்னதி பவ தன தனத் மகாபெங்கு பெந்தும்கர வஞ்சாவட வடா வெடி வஞ்சாவாக் சீனியரா உனாக்கின வியாஜ துறத்துற நித்தர நித்தர சேம மாத்தியக்கம் கூட கதா கரமிங் இன்னும் அத்தே மௌனே சீனி பத்த ருபியால் பணாய சிட்டு ரேகு பத்த 125 தக்கோ அடுக்கலே ஆண்டுவ சச்சேத்தனா வியுத்துவ ஹபை மே பது அடுக்கிரியும் சந்தாதாரண வேயம சமஹார சீனி அனாயனக்கரன சமாகம் வலட்டு கல்தபா தெனகன் ஹக்கியா வக்தி என்னட்ட ஆதி ஏனிசாம ஈட்ட பிற எம் பிரமாணைக்கட அடுவேன் சீனி ஆனாயனை கருப்பு எத்தம் சமாகம் மே பத்தே வாசிய லபா கணிம் சந்தா வெடி சீனி பிரமாண ஆனாயனை கரன் சூதானம் வேலா இன்னத்தி ஏகட அவசிய கட்டைத்து சலசலத்தி என்னத்தி ஏனிசாம சீனி ஆனாயனை பத்த இவத் கரப்பு கமங் ஏ சீனி ரட்டையத்துலட்ட அவில்லா எக்க வர எக்க மாச அத்துல வினதட சாப்பேட்சோ வின வின மாசவலட்ட சாப்பேட்சோ வெடி சீனி பிரமாண ஆனாயனி உணா ஏக அப்பி கவுரு தன்னோ ஹெபை ஏ சீனி அர்ஹா ஏ வியாபாரிக்கு எம் லாபையாக் லபன் எதி லாப் எத்தி நிமே லாபையாக் லபுவா ஹெபை மேக்கெங் கியன்ன பே ரஜே பிரதிபத்தியாக கரியட்ட சீனி பது அடுக்கிரீமெங் ரஜே வஞ்சாவாக்கலா கீழ அப்படி உதய இந்த கதா கரல கீனோ சமஸ்த பது அடுக்கிரீமணிசா ரஜேட்டு ருபியால் பில்லியன் 235 ஆதாயமாக அடுவுனா ராஜ்ய ஆதாயம் பது ஆதாயமே அடுவீம பது ஆதாயம் கடுவீம ரஜே விசிங்கரப்பு வஞ்சாவா கியன்ன தரங் பஹத் நத்தம் பால விவாத யக்னங் அப்பி மே பவத்தன்ன விபக்ஷ மந்திரோண்ட அப்பி 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 கௌரவேன் கியனவா மே வஞ்சனிக அவதாச கியன்னேபா ரஜே மே கஹரா வஞ்சாவா கரலனே ஹபே ரஜே பது அடுக்கலா ஏனிசா ரஜே பது ஆதாயம் அடுவீமக் பெலதீன் மெனமே பது ஆதாயமே அடுவீம මකා ගන්න නැත්නම් පියව ගන්න රජයට මේ ආර්ථිකය කළමනාකරණය කරන්න වෙනවා. අදටත් අපි මේ බදු සංශෝධනයක ඉන්නේ කළමනාකරණය කිරීම සඳහා. දැන් ටිකකට කලින් අපි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිව්වා තෙල් මිල අඩු වුණා මේ වාසිය දුන්නේ නැහැ ඒත් ඒක කාගේ සාක්කුවටද ගියේ කියලා. මම හිතන්නේ මේක කුහක විදියට අහපු ප්‍රශ්නයක්. තෙල් මිලේ අඩුවීමක් තිබුණා. ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වුණා. ඒක අපි හොඳටම දන්නවා. හැබැයි ඒ අඩු වෙනකොට ඒ වාසියක් දීලා බදුත් අඩු කරලා අනික් රාජ්‍යයන්ත් අඩු කරගෙන ආණ්ඩුවක් දුවන්න බැරි බව කාට වුණත් යම් ආර්ථික විද්‍යාත්මක දැනුමක් තියෙන කෙනෙකුට තේරෙනවා. ඒ නිසා තෙල් මිල අඩු කිරීමෙන් නැත්නම් අපි බදු අඩු කිරීමෙන් ඇති වූ අවාසිය රාජ්‍ය ආදායමේ අඩුවීම වෙන පැත්තකින් පියවා ගන්න ඕන. ඒ නිසා තෙල් මිල අඩුවීමේ වාසිය අර බදු අඩු කිරීමේ අවාසිය පියවා ගැනීම සඳහා රජය පාවිච්චි කළා යම් ප්‍රමාණයකට. ඒක මිස උනා මිස රජය බදු හරහා වංචාවක් කළා කියන කතාව අමූලික බොරුවක්. ඒක මං හිතන්නේ මහ ජනතාව දැන් හොඳින් තේරුම් අරන් තියෙනවා. අපි මේ අවස්ථාවේදී කිව්වා අපි පිළිගන්නවා මේ වෙනකොට රේගු බදු අඩු කළේ ඇත්තෙම කිව්වොත් අපි මේ වෙද්දී ලෝක ආර්ථිකයේ විවෘත ආර්ථිකයක් එහෙම නැත්නම් වෙළඳපොළ ආර්ථිකයක් හැටියට ක්‍රියාත්මක වෙ තිබ්බ මේ ආර්ථිකයන් අද කොවිඩ් වදුර උදෙසා නැත්නම් කොවිඩ් ව්‍යසනය හමුවේ අද මේක විවෘත ආර්ථිකයක් නෙමෙයි වෙළඳපොළ ආර්ථිකයක් නෙමෙයි. බොහෝ රටවල් වල වරායවල් වහලා ගුවන්තොටුපළ වල වහලා ආනයන සීමා දාලා ඒ රටවල් වලින් ආනයන බදු පනවලා අපනයන බදු පනවලා ලෝකයේ ආර්ථිකය විකෘති වෙච්ච ව්‍යසනයක් හමුවේ තමයි අපි මේ දැන් ගත කරන අවස්ථාව තියෙන්නේ. ඒ නිසා අපි මේ තීරු බදු අපේ තිබ්බ අනුපාතයන්ගෙන්ම තියාගෙන ගියා නම් මං හිතන්නේ ජනතාවට අසීමිත වූ බරක් දරන්න වෙනවා. සීනි ගැනම කතා කළොත් සීනි බද්ද මෙහෙන් රුපියල් 50කින් අඩු කරපුවාම සමහරු සරල වහන්නේ ඇයි රුපියල් 50කින්ම මේ සීනි මිල අඩු නොවුනේ. හැබැයි මේ පැත්තෙන් අපේ සීනි බද්ද අඩු කරනකොට අනිත් පැත්තෙන් ඩොලරේ යගේ ඉහළ යනවා. වෙනදා ඩොලර් එකකට රුපියල් 181යි නම් ගෙව්වේ දැන් ඒකට අපි දේශීය රුපියල් 200ක් ගෙවනවා. ඒ නිසා අර බද්දේ අඩුවීමේ වාසිය අර ඩොලරේ යගේ වැඩිවීමෙන් ටිකක් කැපිලා ගිහින් තියෙනවා. අනිත් පැත්තෙන් මිල රක්ෂණ ගැල්කුලිය ඇතුළත් සීනි මිල 71ක් තිබ්බ සීනි මිල 92කට වැඩි වෙනවා. ඒ නිසා මේ බදු අනුපාතය යටතේ ඒ වගේම විශාල වශයෙන් ප්‍රවාහන ගාස්තු නැව් ගාස්තු කන්ටේනර් ගාස්තු අතිවිශාල ලෙස වැඩි වෙලා තියෙනවා. මං හිතන්නේ ලෝක ඉතිහාසයේ කවදාවත් නොවන විදිහට කන්ටේනර් ගාස්තු වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ ගාස්තු වැඩිවීමත් එක්ක අපි හරියට බැලුවොත් අද වෙනකොට පරණ බද්ද තිබුණා නම් අර අපේ අජිත් නිවත් කබ්‍රාල් ඇමතිතුමා කිව්වා වගේ අපි මේ බද්ද පැනෙව්වත් අද අලුතෙන් රුපියල් 50 සීනි මිල යනවා.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක කාලයක් තියෙනවා ඔබතුමා.
ඒ නිසා මේ ප්‍රෝඩාව මේ වංචාව විපක්ෂයේ මේ ආණ්ඩුව වංචා කළා කියලා අර 2015 වගේ දිගින් දිගටම මේකම කියලා ජනතාවගේ ඔළුවට දාන්න දරන වෑයමක්. ඒ නිසා මං හිතනවා විපක්ෂයේ මේ දරන වෑයම අපි පරාජය කරනවා. අනිවාර්යයෙන්ම මේක ඇත්ත ඇති සැටියෙන් ජනතාවට අපි කියනවා. අපි ඕන වුණොත් ගයක් ගයක් ගානේ හෝ ගමක් ගමක් ගානේ යනවා ගිහිල්ලා මේ ඇත්ත බදු කතාව කියනවා. බදු අඩු කිරීම වංචාවක් නෙමෙයි. බදු අඩු කිරීම රජයේ ප්‍රතිපත්තිය ජනතාවට සහන දෙන්න. එහෙම නොවුනා නම් මේ වෙනකොට බාණ්ඩ මිල අතිවිශාල ලෙස ඉහළ ගිහින් දැවැන්ත උද්දමනයක් ඇවිල්ලා ජනතාවට මීටත් වඩා දරා ගන්න බැරි තත්ත්වයක් එනවා. අපි හොඳින්ම දන්නවා මේ වෙද්දි දැවැන්ත සංවර්ධනයක් රටේ වෙනවා. මේවට අපි වියදම් කරනවා. පසුගිය ආණ්ඩුව වගේ ආණ්ඩුවක් මේ රටේ තිබුණා නම් කොවිඩ් වදුරෙන් නෙමෙයි බඩගින්නේ බඩුමිල ඉහළ ගිහින් මේ වෙනකොට ජනතාවගෙන් භාගයක් මැරිලා අනිත් හරිය කොවිඩ් වදුර නිසා මැරිලා රටක් අපට විශාල මහනුවරක් වගේ දකින්න තිබ්බ රටක් හැටියට තමයි මේක තියෙන්නේ. ඒ නිසා අපි ආර්ථිකය මේ කරන්නේ බදු වෙනස් කරලා වලින් වරට අඩු කරලා අවශ්‍ය වුණොත් වැඩි කරලා මේ අහිමි වෙන ආදායම අයින් කරගන්න අනිත් පැත්තෙන් සෙස් බදු පනවලා මේ පැත්තෙන් දේශීය මේ බදු අඩු කිරීම හරහා දේශීය නිෂ්පාදකයට යම් හානියක් වෙනවා නම් ඒ හානිය වළක්වන්න මේ පැත්තෙන් සෙස් බද්ද පනවලා අපි දේශීය ව්‍යාපාරිකත් ආරක්ෂා කරගනිමින් රජයේ ආදායමත් යම් මට්ටමකට ආරක්ෂා කරගනිමින් වෙළඳපොලේ බාණ්ඩ මිල වැඩි වෙන්නත් නොදී අපි ආර්ථිකයේ කළමනාකරණය කරන වෑයමක් තමයි මේ යෝජනාව. ඒ නිසා මේ යෝජනාවට විපක්ෂය කුහකකමකින් තොරව මේකට සහය දෙන්න කියලා ඉල්ලමින් මම නිහඬ වෙනවා. ඔබතුමා රැස් වෙයි.
Honorable Harini Amarasuriya, you have 8 minutes. Order, please. Honorable Sanjeev Vaidirimana will take the chair.
ඔබට මේ කතාව ආරම්භ කරන්න.
බොහොම ස්තුතියි මුලාසන ආරූද මන්ත්‍රීතුමා. මේ අද අපි මේ කතා කරන බදු සහ රේගුව ආශ්‍රිතව කරන මේ විවාදය තුළ අද දවස තුළම කතා වුණේ ඇත්තටම මේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති ගැන සහ ඔවුන් පනවන විවිධ රෙගුලාසි සහ බදු සහන ගැන. දැන් ඔවුන් දිගින් දිගටම කියන කතාව තමයි ඔවුන් මේ බදු වෙනස් කරන්නේ ජනතාවට සහනයක් දීම පිණිස මිසක් වෙන කිසිම අරමුණකින් නෙවෙයි. සහ මෙම බදු අඩු කිරීම තුලින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ජනතාවට සහනයක් ලබා දීම කියන එක. සහ මේක තුලින් කිසිම වංචාවක් සිදු නොවන බව ඔවුන් දිගින් දිගටම කියනවා. හරි, අපි පොඩ්ඩක් පැත්තකට දාමු මේක වංචාවක්ද මොකද්ද කියන එක. ඒක පැත්තකට දාලා බැලුවොත් කාටද මේ සහන ලැබෙන්නේ කියන එක තමයි මං හිතන්නේ මෙතන වැදගත් වෙන්නේ. සහන ලැබෙන්න ඕනේ ජනතාවට. ඒක අපි එකඟයි. ආර්ථික ප්‍රතිපත්ති හදන්නේ ජනතාව වෙනුවෙන්, ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන්. එහෙමනම් මේ සුභසිද්ධිය සහ සහන සහ මේ අභිවෘද්ධිය මොන ජනතාවට, ජනතාව කියලා කොහොමද අර්ථකථනය කරන්නේ කියන එක තමයි මං හිතන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ. කවුද මෙතන ජනතාව? මේ රටේ පුරවැසියා කියලා කවුද මෙතන ගණන් ගන්නෙ? එතන අපිට පැහැදිලි වෙන්නේ මෙම ආර්ථික ප්‍රතිපත්ති අවශ්‍ය සහන අවශ්‍ය අයටද ලැබෙන්නේ නැත්නම් දැනටමත් යම් කිසි විදියකට ශක්තිමත්ම ඉන්න ව්‍යාපාර ප්‍රජාවකටද මේ සහන ලැබෙන්නේ කියන එක තමයි මම හිතන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් මම සිකුරාදා මම හිටියේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. මම ඒ පොළොන්නරුව දිස්ත්‍රික්ක ගිය වෙලාවේ මම මේ වෙලාවේ හිඟුරක්ගොඩ ශුද්‍ර මූල ණය නිසා සත්‍යාග්‍රහයක යෙදෙන ඒ ස්ත්‍රීන් හම්බ වෙන්න මම එතනට ගියා. මම පැය කීපයක් ඔවුන් එක්ක කතා කරා. ඔවුනුත් මේ රටේ පුරවැසියෝ, ඔවුනුත් මේ රටේ ජනතාව. මම කැමති ඇත්තටම ඔවුන්ගේ කතාව මේ වෙලාවේ පොඩ්ඩක් මෙතන මතක් කරන්න, මේ අපි ජනතාවගේ සහන ගැන කතා කරන නිසා. ඔවුන් මේ වෙලාවේ ඉන්නේ ඇත්තටම ඉතාමත්ම අර්බුදකාරී තැනක. ඔවුන් මේ සත්‍යග්‍රහයට ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ ඔවුන්ගේ තියෙන මේ විශාල ප්‍රශ්න. ඇතර මම කියන්න ඕනේ මෙතනදී එතන හිටපු බහුතරයක් මෙම රජයට සහය දුන්න, මෙම රජයට ඡන්දය දුන්න, මේ රජය බලයට ගේන්න වැඩ කරපු ස්ත්‍රීන් පිරිසක් තමයි මේ වෙලාවේ සත්‍යාග්‍රහයේ ඉන්නේ. ඔවුන් මේ වෙලාවේ මේ ශුද්‍ර මූල්‍ය ණය නිසා ඉතාමත්ම අමාරු තැනකට වැටිලා තියෙන්නේ. ශුද්‍ර මූල්‍ය ණය දීම සඳහා ඔවුන්ට මේ වෙනකොට එතන ව්‍යාපාර කීපයක් එතන ක්‍රියාත්මක වෙනවා. ඒ ණය දීමේදී ඔවුන් ඉතාමත්ම ලස්සන්ට කතාව හදලා ඉතාමත්ම ඒක ඇට්‍රැක්ටිව් විදියට ඒ ණය ගැන ඉදිරිපත් කිරීම කළා. ඉතාමත්ම පහසුවෙන් මේ ණයවල් මේ ස්ත්‍රීන්ට ලබා ගන්න පුළුවන්. මේ වෙලාවේ ඔවුන් ඉන්න ආර්ථික අපහසුතා නිසාමත්ම මෙවැනි ව්‍යාපාර, මෙවැනි වැඩසටහන් ඔවුන්ට ඉතාමත්ම ඔවුන් එක ගැන විවිධ බලාපොරොත්තු එක්ක තමයි මේ ණයවලට ඔවුන් සම්බන්ධ වෙන්නේ. මට ඔවුන් පෙන්නවා ඒ ණය සඳහා ඔවුන්ට දීලා තියෙන ලියකියවිලි. ඒ සියලුම ලියකියවිලි තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. ඔවුන් කිසි දෙයක් හරියට තේරුම් ගන්න නැතුව ඔවුන් මේ ලියකියවිලි වලට අසං කරනවා. ණය දෙනකන් එක කතාවක්, ණය දුන්නයින් පස්සේ වෙනමම කතාවක්. ණය දුන්නයින් පස්සේ සතියෙන් සතියේ, මාසෙන් මාසේ මේ පොලි, අධික පොලි, සමහරක් වෙලාවට 130ක් 135ක් වැනි අධික පොලි වලට මේ ගෑනුන් හසු වෙලා තියෙනවා. මේ පොලි ගෙවා ගන්න බැරුව ඔවුන් ඉතාමත්ම අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ පවුල් වල ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා, ළමයින් එක්ක ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා, ස්වාමි පුරුෂයන් එක්ක ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ හා සමානව ඒ ප්‍රජාවේ තිබ්බ සමාජ සම්බන්ධතා කඩා වැටිලා තියෙනවා. මොකෝ මේ වාර කුඩා කණ්ඩායම් හැටියට යන්නේ. මේ කුඩා කණ්ඩායම් වල එක්කෙනෙක් හරියට ණය අහපසු ගෙවා ගන්න බැරි වුණාම ඒ කණ්ඩායමම අපහසුතාවයට පත් වෙන නිසා සමාජයේ ප්‍රජාවේ තිබ්බ අර සහයෝගිතාවය බිඳ වැටිලා තියෙනවා. බොහෝ දුරට මේ කාන්තාව එක් කාන්තාවක් අඩුම තරමේ ණය දෙක තුනකට පැටලවිලා තියෙන්නේ මේ වෙලාවට. හැබැයි මෙතන ඔක්කොට ඊටත් වඩා තියෙන ඛේදවාචකය තමයි මොවුන් තදින් මේ රජය, මේ ආණ්ඩුව දුන්න පොරොන්දු විශ්වාස කරගෙන තමයි මෙතන මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. චන්ද ව්‍යාපාර තුල මෙම ශුද්‍ර මූලණය අහෝසි කිරීම පිළිබඳ විවිධ මැති ඇමතිවරුන් ඇවිල්ලා ඔවුන්ට පොරොන්දු දීලා තියෙනවා. මේ සියල්ල ඔවුන් විශ්වාස කරලා තමයි මෙතනට මේ තත්ත්වයට ඔවුන් පත් වෙලා තියෙන්නේ. මේ ශුද්‍ර මූලණය අහෝසි කරයි කියන ඒ විශ්වාසය තුල ඔවුන් මේ ණය ආපසු පොලිය නොගෙවත් ඉඳලා තියෙනවා. පහුගිය මාස කාලය තුලම මොකෝ අර රජය විසින් විවිධ අවස්ථාවල ණය සහන දීම පිළිබඳවත් කියපු නිසා ඡන්ද පොරොන්දුවක් හැටියට ශුද්‍ර මූලණය අහෝසි කරනවා කියලත් ඔවුන් කියපු නිසා ඒ ඔවුන් අර සාමාන්‍යයෙන් දෙන ගානවත් නොදී ඉඳලා තියෙනවා. ඒ නිසා දැන් මේ වෙනකොට ඉතාමත්ම අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. දැන් මේ වෙනකොට මේ සත්‍යග්‍රහය සඳහා ඔවුන් වාඩි වුණේ මාර්තු මාසේ 8 වෙනිදා ලෝක කාන්තා දිනයේ දවසේ. අද වෙනකොට දැන් සති දෙකක්ට කිට්ටු වෙන්න ඇවිල්ලා කිසිම වගකිය යුතු
ඔබට වෙන තව විනාඩි 2යි.
බොහොම ස්තුතියි. කිසිම වගකිය යුතු කෙනෙක් ඔවුන් සමග මේ ප්‍රශ්නය පිළිබඳ කතා කරලා නැහැ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේම ඉන්නම මං හිතන්නේ මෙම රජයේ නියෝජනය කරන මැති ඇමතිවරු කීප දෙනෙක්. ශුද්‍ර මූල ණය පිළිබඳ ඇමතිවරයෙක් රාජ්‍ය ඇමතිවරයෙක් ඉඳලා ඉන්නවා. නමුත් මේ කිසි කෙනෙක් ඔවුන්ගේ මේ ප්‍රශ්න සොයා බැලීම සඳහා ගිහිල්ලා නැහැ. මේ වෙනකොට මේ තියෙන තත්ත්වය තුළ ඇත්තටම මානුෂීය විශාල මානුෂීය ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට අදුමත
අමරකීර්ති අතුගෝරළ මන්ත්‍රීතුමා
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතයෙක් විදිහට මම ඉතාම හොඳින් දන්න ඔය ප්‍රශ්නේ පිළිබඳව ඒ අය ඔක්කොම මේ ශුද්ධ මූල ණය අරගෙන තියෙන්නේ පෞද්ගලික ආයතන වලින්. දැන් රජයක් විදිහට අපි ඒක
ගරු මන්ත්‍රීතුමා
සමෘද්ධිය හරහා ණයක් දෙනවා ඒගොල්ලොන්ට. ඒ නිසා මේක බැලුවේ නැහැ කියන්න බෑ. අපි ගිහිල්ලා කතා කරලා තියෙන මෙහෙවන කණ්ඩායම
කතා කරන්න.
බොහොම ස්තුතියි. මම හිතන්නේ ඒක බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. හැබැයි නමුත් ඔවුන්ගෙත් කතා කරොත් මම හිතන්නේ ඔබතුමාට තේරෙයි ඔවුන් කැමති නැහැ තව ණයක් ගන්න මේ ණය බේර ගන්න. සමෘද්ධි කියන්නේ ඔවුන්ගේ මුදල්. ඔවුන්ගේ මුදල් වලින් ඇතිවෙච්ච අර මුදලක්. දැන් රජයේ යෝජනා කරන්නේ ඒක තුලින් මේ ණය ගෙවන්න කියන එක නම් මම හිතන්නේ ඒගොල්ලෝ ඒකට එකඟ වෙයි කියලා. අනිත් එක ඊට වඩා බරපතල ප්‍රශ්නේ ඔවුන්ට ඊට කලින් දීලා තියුණ පොරොන්දුව මේ ණය අහෝසි කරනවා කියන එක. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒක කරන්න බැරි නම් ඒක නොකිය ඉන්න තිබ්බා. මම හිතන්නේ ඒක මත නම් මේ ඡන්ද ලබා ගත්තේ එහෙනම් ඒක බරපතල වැරැද්දා. ඉතින් මම කියා සිටින්නේ මෙතන බරපතල මානුෂීය ප්‍රශ්නයක් තියෙනවා. මේ රජයේ ප්‍රතිපත්ති ගැන හිතනකොට අපි කාත් එක්ක හිටගෙනද මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ? කාග වෙනුවෙන්ද මේ සහන බලාපොරොත්තු වෙන්නේ කියන එක ගැන මම හිතන්නේ මීට වඩා රජයක් හැටියට අපි සංවේදී විය යුතුයි.
මේ කාලය අවසන්
14 වන දිනය මේ එක අවස්ථා එක උදාහරණයක් ගැන මම මේ කතා කරන්නේ. මෙවැනි උදාහරණ ගොඩක් තියෙනවා. ජනතාව කියන්නේ ව්‍යාපාරික සමාජ ප්‍රජාව විතරක් නෙවෙයි මේ රටේ සියලුම පුරවැසියන් කියලා මතක තබා ගත යුතුයි කියන යෝජනාව කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා ඔබතුමාට විනාඩි 9යි.
ගරු සභාපතිතුමනි, අද දිනදී මුදල් අමාත්‍යාංශයේ මේ රෙගුලර් සම්බන්ධයෙන් සාකච්ඡා වෙන අවස්ථාවේදී මට පෙර කතා කරපු ගරු මන්ත්‍රීතුමිය ඔබතුමිය කියපු කාරණාව සම්බන්ධයෙන් රජයේ ඉතාමත් සංවේදී. එකක් තමයි ඔබතුමිය කිව්වා මේක කියලා තමයි ඡන්දෙ ගත්තේ කියලා. ඒ අපි යම්කිසි පොරොන්දුවක් ජනතාව හමුවේ දීලා තියෙනවා නම් ඡන්දයක් ගන්න ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න අපේ රජය අනිවාර්යයෙන්ම සැදී පැහැදී ඉන්නවා. තමුන්නාංශ කියපු කාරණාව විශේෂයෙන්ම මේ ශුද්ධ මූල සමාගම් හරහා ණයගත්ත ආදරණීය ජනතාව. ගරු සභාපතිතුමනි, මම අපි දන්නවා ඉතාමත් විශාල අමාරුවකට පත් වෙලා තියෙනවා මේ ආදරණීය ජනතාව. එකක් තමයි විවිධ ආකර්ෂණීය වැඩසටහන් පෙන්නලා සමරක් කලාවට පෙන්නපු දේ නෙමේ අවසානයේදී මේ සමාගම් කරලා තියෙන්නේ. මේ මූල්‍ය සමාගම් පිළිබඳව විශාල ගැටලු තියෙනවා කියන කාරණාව අපි දන්නවා. දැන් අපි මේ කාරණාවේදී මේ ජනතාවට අවශ්‍ය කරන සහනය දෙන්න, එහෙම නැත්නම් මේ ණය ටික ණය බරින් මේ ජනතාව නිදහස් කරලා මේ ශුද්ධ මූල සමාගම් වලට මූල්‍යමය විධිවිධාන පනවන්න විනා මේ සම්බන්ධ නියාමනය කරන්න අවශ්‍ය කරන පියවරවල් ගනිමින් පවතින අවස්ථාවක්. ඒ වගේම තමයි සමෘද්ධි ව්‍යාපාරය හරහා දැන් ඒ ජනතාවගේ මුදල් තමයි ඔබතුමිය කිව්ව කාරණාව හරි. හැබැයි නමුත් ඒ ආදරණීය ජනතාවගේ මුදල් දැන් ඒ එක දැනක තමුණාංශලගේ අවුරුදු පහේ තමුණාංශලගේ දැන් තමුණාංශෙත් නියෝජනය කරන පක්ෂය පහුගිය කාලේ තිබිච්ච ආණ්ඩුවත් එක්කලා ළඟින්ම වැඩ කරපු කණ්ඩායමක්. අපි අපිට මතකයි දා රනිල් වික්‍රමසිංහ මහත්මත් එක්ක තීන්දුව තීරණ ගන්න තැන්වලදී ඔය අද නියෝජනය කරන කණ්ඩායමේ ප්‍රධාන නායකින් එතන හිටියා. හැබැයි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් විවිධ චෝදනා විවිධ විදියට අදහස් ආවත් අපි වතු කළත් ඒ වලදී තීන්දුව තීරණ ගත්තේ නැහැ. නමුත් රජයක් හැටියට අපි අද සමෘද්ධි ව්‍යාපාරය හරහා මේ ජනතාවට අපි බලන්නේ කොහොමද මූල්‍ය සහනයක් ඉතා ඉක්මනට දෙන්නේ. අපි දැන් ඒ වැඩපිළිවෙල සකස් කරමින් තියෙනවා සභාපතිතුමනි. අද වෙනකොට මේ මූල්‍යමය හයිය ලබා දීම විතරක් නෙමෙයි මේ ආදරණීය ජනතාවට ඒ තමන්ගේ සුළු ව්‍යාපාරයක් කරනවා නම් එහෙම නැත්නම් ස්වර්ණ රැකියාවක් කරනවා නම් ඒකට අවශ්‍ය කරන මූල්‍යමය ශක්තිය සමෘද්ධි ව්‍යාපාරය හරහා ලබා දෙනකම එක පැත්තකින් මේ ණය බරින් නිදහස් වීම සහ ඒ තමන්ගේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාම සඳහා අද වෙනකොට අපි ප්‍රාදේශීය සංවර්ධන කමිටු හරහා මේ සියලුම සමෘද්ධි නිලධාරි මහත්මීන් ඊළඟට රජයේ අනිකුත් නිලධාරීන් දැනුවත් කරලා මේ ආර්ථික වැඩපිළිවෙල අද සකස් කරලා තියෙනවා. අප්‍රේල් මාසේ මුල ඉඳලා මේක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි රජය සමෘද්ධි ව්‍යාපාරය ගත්තාම සමෘද්ධි ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරලා තිබ්බේ ගරු සභාපතිතුමනි. පහුගිය කාලේ මේ ජනතාවට සහනයක් ලබා දෙනවා කෙසේ වෙතත් සමෘද්ධිය අඩුම ගානේ සමෘද්ධිය ගැන කතා කරපු නැති රජයක්. ඉතින් ඒක නිසා අපි කියනවා එහෙම දැන් මම හිතන්නේ කතාවත් අහලා යන්නේ නැහැ. කාඩු ගානේ කතාවත් අහලා යනවා නම් හොඳයි ඔබතුමිය. ඉතින් ඒක තමයි මේ අපි කියන්නේ රජයක් හැටියට අපි දන්නවා මේ ශුද්‍ර මූල ණයගත්ත ජනතාවගේ අමාරුකම දන්නවා. ඒක සමෘද්ධි ව්‍යාපාරයේ හරහා ඒ ජනතාවට අවශ්‍ය කරන සහනය අපි රජයක් හැටියට ලබා දෙනවා කියන කාරණාව අනිවාර්යයෙන්ම කියන්න ඕන. ඊළඟට මේ දිගින් දිගටම රජයේ සම්බන්ධයෙන් කතා කරනවා මේ සීනි සම්බන්ධයෙන් කතා කරන කාරණාවේදී ඇත්තටම අතිගරු ජනාධිපතිතුමා ගරු සභාපතිතුමනි මේ ප්‍රධාන වශයෙන් මේ රටේ ජනතාවගේ පාරිභෝගිකයන්ගේ පැත්ත කල්පනා කරලා ප්‍රධාන කීපයකට ප්‍රධාන ද්‍රව්‍ය කීපයක මිලාඩු කිරීම සඳහා තමයි මේ බදු සහනය ලබා දුන්නේ. එකක් තමයි එකක් සීනි වලට, ඊළඟට පරිප්පු වගේ වලට, තින් මාළු වලට, ඊළඟට ගත්තාම හාල් මැස්සන්, ඊළඟට ලූණු වගේ දේවල් වලට. දැන් මේ සීනි සහනය ලබා දෙනකොට මේ වෙලාවේදී මතක් කරන්න ඕන අද මේ කතා කරන මෙතන මේ විපක්ෂයේ චෝදනා කරන වෙලාවේදී මතක් කරන්න ඕන ගරු සභාපතිතුමනි මේ 2015 ඉඳලා මේ සීනි බද්ද රුපියල් 30ක් දාලා තිබ්බා. එතකොට රවි කරුණානායක මහත්තයා තමයි 2016 මේ සමාගමට ඔය පිරමිඩ් කියන සමාගමට බොන්ඩඩ් වෙයාහවුස් එක බොන්ඩඩ් ලයිසන් එකක් දුන්නේ යා. ඊළඟට 2016 ජූලි මාසේ 16 මේ බද්ද 725ට අඩු කරනවා. මේ මෙදා පාර කරා වගේ 725ට අඩු කරනවා. හැබැයි 725ට අඩු කරලා සැප්තැම්බර් මාසේ 16 ජූලි මාසේ 16 සැප්තැම්බර් 16 බද්ද ආයේ රුපියල් 15ක් දක්වා වැඩි කරනවා. ඒකෙදි විතරක් දැවැන්ත බදු අංචාවක් එතනදි සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ අවස්ථාවේදී කියන්න ඕන මේ අවස්ථාවේදී රුපියල් 50ක් තමයි මේකේ බද්ද තිබ්බේ. CIF value එක සාමාන්‍යයෙන් වරායට එනකොට රුපියල් 90ක් විතර වෙනවා. ඒ 90ට 50ක් එකතු වුණාම රුපියල් 140ක් විතර වෙනවා සීනි වලට. ඒක නිසා ජනාධිපතිතුමා සම්පූර්ණයෙන්ම මේ රුපියල් 50 අයින් කරලා දෙන්න කටයුතු කළා. අයින් කරලා දෙන්න කටයුතු කරපුවාම ගරු සභාපතිතුමනි වෙච්ච දේ තමයි අපේ රටේ ඒ රුපියල් 50 බද්ද ගෙවලා ගබඩා කරලා තිබිච්ච නැත්තම් රට ඇතුළට ඇවිල්ලා තිබිච්ච සීනි මෙට්‍රික් ටොන් 70,000 80,000 විතර තිබ්බා. එතකොට ඒ අය බදු ගෙවලා ගෙනාපු අය. ඊළඟට වෙච්ච කාරණාව තමයි 286,000 මේ බදු සහනයත් එක්කලා රට ඇතුළට සීනි එනවා. ඒ 286,000 මේ කියන සමාගම නෙමේ ගෙනාවේ. ඒකෙන් 126,000 මේ කියන සමාගම ගෙනල්ලා තියෙන්නේ. එතකොට ඊළඟ කාරණාව තමයි දැන් මේ අය එක පැත්තකින් බලනවා දැන් මේ අපි දන්නවා ඩොලරකේ මුදල ඩොලරකේ ගාණ වැඩි වෙනවා. ඒ අයගේ ඒ අය හැමතිස්සෙම කල්පනා කරන ඉන්න එකක් තමයි බැංකු විසින් ඒ අයට මේ බිස්නස් එක කරන අයට බැංකුවෙන් හැමදාමත් කියන එකක් තමයි දැන් ඉදිරි කාලයේදී ඩොලර එකේ ගාන වැඩි වෙන්න පුළුවන්.
ඔබතුමාට තව විනාඩි දෙකයි.
ගරු සභාපතිතුමනි, එතකොට ඒ අය ලෑස්ති වෙලා ඉන්නේ. ඒ අය ලෑස්ති වෙලා ඉන්න ඕනෑම අවස්ථාවකදී මේකත් එක්කලා මේ සීනි ටික රට ඇතුළට ගේන්න. හැබැයි අනිත් කාරණාව තමයි අර රවි කරුණානායක මහත්තයා දුන්න බොන්ඩඩ් වෙයාර්හවුස් එකේ ඒ අයගේ මෙට්‍රික් ටන් 80000ක් තියෙනවා. තමුන්නාන්සේ වුණත් අපි වුණත් දන්නවා මෙතන ඉන්නවා අපේ හරිස සිල්ලා මැතිතුමා. එතුමත් ඒ කාලේ රවි කරුණානායක මහත්තයා ඉන්නකොට මුදල් අමාත්‍යයන් සහ කටයුතු කළා. එතකොට මේ බොන්ඩඩ් වෙයාර්හවුස් එකේ තියෙන එකට බදු ගහලා නැහැ. එතකොට බොන්ඩඩ් වෙයාර්හවුස් එකේ තියෙන එක තමයි එළියට දානකොට ඒ අය මේ සාහනේ ගන්නෙ. ඉතින් අපි පෙන්වලා දෙන්න හදන්නේ ගරු සභාපතිතුමනි, මේකෙදි යම් කිසි ඒ බදු සාහනේත් එක්කලා ව්‍යාපාරිකයන් හැමතිස්සෙම උත්සාහ කරනවා මේ වාසිය ගන්න. හැබැයි නැවත වතාවක් මේ සීන ගේන 6 දෙනා එකතු වෙලා කල්පනා කරනවා, ඇයි කොටසක් රුපියල් 50 ගානේ 70000ක් ගෙන්නලා තියෙනවා, 80000ක් තියෙනවා බොන්ඩඩ් වෙයාර්හවුස් එකේ, 280000ක් තමයි මම කිව්වේ ගෙනල්ලා තියෙන ගාන. එතකොට සීනි මිල අඩු කරන්න දෙන්නේ නැහැ මේ 6 දෙනා එකතු වෙලා කල්පනා කරලා යම් කිසි මට්ටමකට, ඒ කියන්නේ ඒ අය කියනවා අපි ඔබතුමන්ලා වැඩියෙන් අපි බදු වැඩියෙන් ගහලා ගෙනල්ලා තියෙනවා, මේකේ බදු සාහනයක් එක කොටසක් අරන් තියෙනවා, ඒක නිසා ඒ 6 දෙනා කතා කරලා ඒ 6 දෙනා මේ සීනි මිල පාලනයක් කරනවා. හැබැයි රජය මැදිහත් වෙලා රජය අදේ රුපියල් 50,725ට අඩු කිරීම තුලින් අද එහෙම නොකරා නම් අද වෙනකොට අඩුම ගානේ සීනි මිල රුපියල් 150ක් වගේ වෙනවා. මෙතන කිසිම වංචාවක් සිද්ධ වෙලා නැහැ. රජය මේක පාලනයක් කරන්නේ. රජය වැට්බදු වංච දැන් මේ වැට්බදු ගත්තාම වැට් එක 15% ඉඳලා 8% දක්වා අඩු කිරීම තුල, මේ බදු සහන ලබා දීම තුල, ඉන්ධන සහන ලබා දීම තුල රජය ජනතාවගේ පැත්තෙන් හිතලා යම්කිසි පාඩුවක් කරගෙන තියෙනවා. හැබැයි ඒකේ වාසිය පෙරලා ආදරණීය ජනතාවට රජය විසින් ලබා දුන්නයි කියන ලබා දීලා තියෙනවායි කියන කාරණාව කියන්න ඕන. එහෙම නොවුනා නම්
කාලය අවසන්.
ඔව්, මට එක විනාඩියක් දෙන්න කරු සභාපතිතුමනි. ඒක නොවුනා නම් මේ තත්ත්වය මෙහිටත් වැඩිය විශාල විනාශයක් කරා, එහෙම නැත්නම් ජනතාවගේ පැත්තෙන් ගත්තාම ලොකු අමාරුවකට වැටෙනවා. අවසාන වශයෙන් කියන්න ඕන, දැන් රජයේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ. රජය එක පැත්තකින් පාරිභෝගිකය ආරක්ෂා කරනවා, වගේම ගොවියාව ආරක්ෂා කරන වැඩපිළිවෙල තියෙනවා. රජයේ බලාපොරොත්තු තියෙනවා මේ සීනි කර්මාන්තය මේ රට තුල වැඩි කරන්න. අද වෙනකොට දවැන්ත වැඩ කොටසක් මේ රයිල් කර්මාන්ත අමාත්‍යංශ අපි නියෝජනය කරන අමාත්‍යංශ හරහා සිද්ධ වෙන අවස්ථාවක්. රජය අපනයන කෘෂි කර්මාන්තයට වැවිලි කර්මාන්තයට 1977 රජයෙන් පස්සේ ගරු සභාපතිතුමනි නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමේ කියන කාරණාවේදී අතිගරු ජනාධිපතිතුමා දැවැන්ත සාධනීය පියවරක් රාශියක් ගනිමින් ඉන්න අවස්ථාවක අපි කියන්න කැමති කිසිම විදියකින් මේකේ වංචාවක් වෙලා නැහැ. අපි හැම වංචාවක් වෙන්න දෙන්නෙත් නැහැ. එකක් තමයි ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට ඉදිරි කාලයේදී මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න අපි කටයුතු කරනවා කියන කාරණාව කියමින් මගේ කාලය ලබා දුන්නට ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන අවසන් කරනවා.
බොහොම ස්තුතියි. මීළඟට ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා විනාඩි 11 ඔබතුමාට.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. මම කැමැති අද උදේ නිමාඩ් කබ්‍රාල් ඇමතුමා උත්සාහ කරා මේ සභාවට කියන්න මේ සීනි බදු වෙනස් කිරීමෙන් කිසිම වංචාවක් සිද්ධ වෙලා නැහැ, මේක හුදෙක් විපක්ෂය විසින් මවාගත්තා දෙයක් කියලා. එතුමා කිව්වා බදු ප්‍රතිපත්තිය කියන එක රජයේ ප්‍රතිපත්තියක්. ඒක රජයට ඕන වෙලාවට වැඩි කරන්න පුළුවන්, ඕන වෙලාවට අඩු කරන්න පුළුවන්. ඒක අපි පිළිගන්නවා. ඒක මේ රජය විතරක් නෙමෙයි හැම රජයේම ඒ ආකාරයට වැඩ කරලා තියෙනවා. ඔහු කිව්වා ඒ බදු ප්‍රතිපත්තිය වගේම තමයි මූල්‍ය ප්‍රතිපත්තිය, විදේශ විනිමය ප්‍රතිපත්තිය, ආනයන අපනයන ප්‍රතිපත්තිය, එක ඔක්කොම හරි. ඊට පස්සේ කිව්වා මේ ඔවුන් බදු වෙනස් කිරීම නිසා ඔවුන්ගේ ප්‍රතිපත්තිය මත ඉඳගෙන නොයෙකුත් වෙලාවට ඔවුන්ට මුදල් භාණ්ඩාගාරයට අහිමි වුණා කියලා. ඒකත් පිළිගන්නවා. උදාහරණයක් හැටියට එතුමා කිව්වා මේ පෙට්‍රෝල් ඩියුටි වේවර එකක් කරපු නිසා ජනතාවට බිලියන් 11ක් ගියා, ආණ්ඩුව බිලියන් 11ක් අඩු කරගත්ත කියලා. හැබැයි ඒක අපි නිවැරදි කරන්න ඕනේ, ජනතාවට නම් බිලියන් 11ක් ගියේ නෑ. පෙට්‍රෝල් මිල මන් දන්න තරමට නම් ඒ මිලටම තමයි අවුරුදු ගානක් තිස්සේ දැන් තියෙන්නේ. පෙට්‍රෝල් ඇත්ත වශයෙන්ම ලෝකේ බැරල් එක අප්‍රේල් මාසේ ඍණ වුණා. ඔබතුමාට මතකද? ඍණ වුණා ජීවිතේ පළවෙනි දවතාවට. එතකොටවත් පෙට්‍රෝල් මිල ඇඟට දැනෙන කිසිම ගානකින් අඩු කරේ නැහැ. නමුත් කියන්න ඕනේ
කෝප් වාර්තාවේ ඉදිරිපත් කරලා තියෙනවා හෙජින් ගනුදෙනුව නිසා මේ කණජ සෙල් සමාගම හරහා රජයට පාඩු වෙලා තියෙනවා කියලා රුපියල් බිලියන 14ක්. ඒක ප්‍රතිපත්තියක් නිසා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක වුණේ යම්කිසි පුද්ගලයෝ කණ්ඩායමක් එකතු වෙලා තීරණයක් ගත්තා. ඒ තීරණය නිසා බදු ගෙවන ජනතාවට සාමාන්‍ය ජනතාවට රුපියල් බිලියන 14ක් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ කිව්වා මේ සීනි ගැන කතා කරනකොට මේ ප්‍රතිපත්තියක් නිසා වුණේ අපි රුපියල් 30 ඉඳලා 725ට බදු අඩු කරා කියලා 2016. ඊට පස්සේ පස්සේ දවසක ආයේ ඒක වැඩි කරා කියලා. හැබැයි ඒකේ මම මෙච්චර කාල කතා කරපු ප්‍රතිපත්තියේ අද වෙලා තියෙන දේ අතර ලොකු වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? ඒ වෙනස තමයි සභාපතිතුමනි නිවාඩ් කබ්‍රාල් මැතිතුමා නොකියපු දේ. ඔහු පැයකට විතර කතා කරලා කිව්වේ නැහැ ඔක්තෝබර් 13 වෙනිදා බද්ද රුපියල් 50 ඉඳලා 725ට අඩු කරනකොට ජනාධිපතිතුමාගේ කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරා කියලා අද රෑ 12 ඉඳලා සීනි මිල රුපියල් 85යි කියලා. ඔහු කිව්වේ නැහැ ඊට සති දෙකකට පස්සේ ගැසට් එකක් ගහලා රජය නීතියක් ගෙනාවා රෙගුලාසියක් ගෙනාවා පැකට් කරපු සීනි කිලෝග්‍රෑම් එක රුපියල් 90යි ලූස් කිලෝග්‍රෑම් එක රුපියල් 85යි කියලා. එතුමා ඒක කිව්වේ නැහැ. ඇයි ඒක නොකිව්වේ? එතුමා ඒක නොකිව්වේ එතුමාට ඕන වුණා ජනතාව මුලා කරන්න. එතුමා සත්‍ය වසන් කරා. අපි බලාපොරොත්තු වුණේ එතුමා මේ විනිවිදභාවයකින් යුතුව මේ වැඩේ කරනවා කියලා. එහෙම වුණේ නැහැ. මේ වාර්තාවේ මොකද්ද තියෙන්නේ? මේ වාර්තාවේ තියෙනවා කාරණා දෙකක්. එක කාරණාවක් තමයි මොවුන් කියනවා වෙළඳ පොලේ කතිපය අධිකාරියක් තියෙනවා. ඒ කියන්නේ 4-5 දෙනෙක් එකතු වෙලා Tamanට ඕන විදිහට මිල තීරණය කරනවා. ඒ නිසා තමයි රුපියල් 85ට මේ සීනි වික්කේ නැත්තේ කියලා. තව එකක් කියනවා මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එදා අපේ සභාවට ඇවිල්ලා ඉදිරිපත් කරපු වාර්තාව. ඒ වාර්තාවේ තියෙනවා වෙළඳ අමාත්‍යාංශයේ විසින් තමන්ගේ වැඩ කොටස හරියට කරේ නැහැ කියලා. ඒ නිසා සාධාරණ මිලට සීනි ලබා දෙන්න සිල්ලර නියම කිරීමේ වගකීම තියෙන්නේ සිල්ලර මිල නියම කිරීමේ වගකීම තියෙන්නේ ඔවුන්ට. නමුත් ඔවුන් ඒක ගැන ක්‍රියාත්මක වුණේ නැහැ කියලා මේ වාර්තාවේ තියෙනවා. ඉතින් කතානායක සභාපතිතුමනි මෙතන උනේ මොකද්ද? ඔව් රුපියල් 50 ඉඳලා 725ට බද්ද අඩු කරනකොට යම් පුද්ගලයෙක් ගාව විශාල ප්‍රමාණයක් මෙට්‍රික් ටොන් 8000 ගාණක් බැඳුම් බන්ධිත ගුදමක තිබුණා. එහෙමත් නැත්නම් බොන්ඩඩ් වෙයාර්හවුස් කියන එකේ. එතුමා ඒ 725 ගෙවලා ඒ සීනි සියල්ලම නිදහස් කරගත්තා. මේක තියෙනවා මේ වාර්තාවේ නම් ගම් ඔක්කොම සඳහන් කරලා තියෙනවා. විල්මා පිරමිඩ් විල්මා කියන සමාගම. ඊට පස්සේ ඒ සමාගම සති 12ක විතර කාලය තුල තවත් මෙට්‍රික් ටොන් 125,000ක් මේ රටට 725ට ගෙනල්ලා තියෙනවා. දැන් හරි ප්‍රතිපත්තියේ තියෙන්නේ අඩු කිරීම විතරක් නම් එහෙමනම් අර ඇමතිතුමා කිව්වා වගේ පල්ලෙහාට මිල ආවහම වෙළඳොයි මිල ජනතාවට හැම වෙලාවෙම දෙන්නේ නැහැ. ඒක අපි කවුරුත් දන්නවා. එතුමා කිව්වා ඩවුන්වර්ඩ්ස් ද ප්‍රයිසස් ආර් ස්ටිකී කියලා. යස් වී ඇග්‍රී විත් දැට්. හැබැයි ඔහු නොකියපු කාරණාව නිසා තමයි මෙතන වංචාවක් සිද්ධ වෙන්නේ. ඒ තමයි ඒ රුපියල් 49,775 රජය අහිමි කර ගත්තේ ජනතාවට ඒ රුපියල් 49,775 දෙන්න ගැසට් එකක් හරහා නියම කිරීම තුළින්. එතකොට එහෙමනම් කොහොමද 725ට සීනි බද්ද ගෙවලා? මේකේ තියෙනවා ජනවාරි ඔක්තෝබර් මාසේ මේ ලෑන්ඩඩ් කොස්ට් එක කීයද කියලා. මේකේ ලෑන්ඩඩ් කොස්ට් එක කීයද කියලා තියෙනවා. මෙතන තියෙනවා රුපියල් 80,775යි කියලා කිලෝ එකට. ඊට පස්සේ නොවැම්බර් මාසේ පළවෙනි දිනලා 15 වෙනිදා වෙනකන් මේක අඩු වෙලා තියෙනවා රුපියල් 77,727ට. 77,727ට අඩු වෙනකොට 725 බද්දෙන් පස්සේ එහෙමනම් සතොස රුපියල් 85ට සීනි විකුණන්න කියලා ඔවුන්ගේ ගැසට් එකේ ප්‍රකාරව ක්‍රියාත්මක වෙද්දී මේ විල්මා සමාගමෙන් කීයටද සතොස සීනි ගත්තේ? සතොසසීනි ගත්තේ සත 77 රුපියල් 77යි සත 27ට අපි කියමු රුපියල් 5ක් එකතු කරා රුපියල් 10ක් එකතු කරා කියලා ඔවුන්ගේ අනිත් වියදම් වලට ඔවුන්ගේ ලාභයට එහෙමනම් රුපියල් 82ක් හෝ 85ක් වෙන්න ඕනේ හැබැයි කීයටද සතොස ගත්තේ අපි දන්නේ නැහැ නොයෙකුත් කට්ටිය කියනවා සතොස ගත්තේ 100 ගණන් වලට කියලා 100 ගණන් වලට සතොස ගත්තා නම් එහෙමනම් ඒ පාඩුව ඒක වංචාවක් නිසා වෙච්ච දෙයක් නෙමෙයිද වංචාවක් නිසා වෙච්ච දෙයක් නෙමෙයිද ආණ්ඩුව අහිමි කරගත්තා නම් රුපියල් 49.75ක් ඒක ටෙන්ඩර් මාර්ගයෙන් 725ට බද්ධ ගෙවලාගත් ගෙනාපු ආනයනකරුවන්ගෙන් එකතු කරගත්තා නම් රුපියල් 77ට ගෙනල්ලා රුපියල් 100 ගානකට වික්කා නම් රජයේ ගැසට් එක 30 බලන්නේ නැතුව ජනාධිපතිතුමා එදා හැන්දෑවේ නිකුත් කරා නිවේදනයක් 13 වෙනිදා හැන්දෑවේ ඒ ජනාධිපතිතුමා නිකුත් කරපු නිවේදනයේ කියනවා අද රෑ 12 ඉඳන් සීනි රුපියල් 85යි ජනාධිපතිතුමාට නීතියක් සම්පාදනය කරන්න බැරි බව අපි කවුරුත් දන්නවා හැබැයි ජනාධිපතිතුමා කියලා තියෙනවා මීට කලින් මම කිව්වොත් ඒක තමයි කියලා මේ මොනවාද සර්කියුලර් එක සර්කියුලර් වඩන්නා මම කිව්වොත් ඒකේ විදිහට කරන්න කියලා අපි ඒක විශ්වාස කරන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවට තමයි බලය තියෙන්නේ මේ නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවට තමයි බලය තියෙන්නේ නීති වෙනස් කරන්න ඒ නිසා ඔහුගේ කියමනට වඩා වැදගත් වෙන්නේ අර ගැසට් එක ඒ ගැසට් එක එහෙමනම් මෙතන වංචාවක් වෙලා නැතේ කියන කට්ටියට මම මතක් කරනවා කරුණාකරලා මේ සම්බන්ධයෙන් කතා කරනකොට මේක දෙපැත්තම කතා කරන්න ඒ නිසා ගරු සභාපතිතුමනි අද අපි සාකච්ඡා කරා මේක මුදල්කාරක සභාවේ මුදල්කාරක සභාවේ අපි සභාපතිතුමාගෙන් එක ඉල්ලීමයි කරන්නේ
මන්ත්‍රීතුමනි ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්නම් දැන් ඔබතුමා කියනවා ඔය රුපියල් 50 අඩු කිරීම තුල එතකොට ජනතාවට සහනයක් ලැබුණේ නැහැ කියලා අපි නැවත වතාවක් ඔය රුපියල් 50 දැම්මුත් ඔබතුමා කියන්න මේ සීනිවල මිල වැඩි වෙනවද නැද්ද කියලා සරල උත්තර සරල ප්‍රශ්නයක් අහන්නේ
හරි දැන් මෙහෙමයි අපි කවදාවත් කියන්නේ නැහැ මම මෙතන ඉඳලා කියන්නේත් නැහැ මෙන්න මෙච්චර වංචාවක් වුණා කියලා ගරු සභාපතිතුමනි අපි කියන්නේ මෙච්චරයි මේක විගණනයක් කරන්න මේක විගණනය කරන්න
සමහර ගරු සනන්ද ශාන්ත මහත්මයා
මේක ඊළඟ කාරණේ තමයි ගරු මහත්මයා කියන්න දැන් ඔබතුමා කිව්වා සතොසෙන් රුපියල් 100 ගණන් දීලා අරගෙනද කියලා ගත්තයි කියලා තොරතුරක් නැහැනේ
හරියට හරි ඒකයි වැදගත් ඔබතුමා හරි ගරු මන්ත්‍රීතුමා අන්න ගරු කරනවා ඒක මට කියන්න බෑ ඒක ජනමාධ්‍ය කියන්න බෑ ඒක කියන්න ඕනේ විගණකාධිපතිවරයා විගණකාධිපතිවරයා මේ සම්බන්ධයෙන් විගණනයක් කරන්න
ඕනේ ඒ
විගණනය හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ ගරු සභාපතිතුමා
මේක ඇත්තම ගරු
සභාපතිතුමනි වංචාවක් වුණාද කියන එක
ගරු සභාපතිතුමනි මේකේ සතොසේ අඩුවට සීනි තිබුණා කඩකාරෝ ගාවයි නැතු ගියේ ඒක තමයි තියෙන ප්‍රශ්නේ
සරල ප්‍රශ්නයක් ඔබතුමාට උත්තර දුන්නේ මං අහන්නේ මේ රුපියල් 50 නැවත වතාවක් දැම්මොත් දැන් මේ 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 මේකෙදි සීනි මිල වැඩි වෙනවද නැද්ද කියන කාරණාවයි අහන්නේ.
හොඳයි ඔබතුමා.
වැඩි වෙනවා. ඒකේ දෙකක් නැහැ. මම ඔබතුමාත් එක්ක එකඟ වෙනවා ගරු මන්ත්‍රීතුමා. අපි ඔබතුමාට ගරු කරනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ සීනි මිල උච්චාවචනය වෙනවා ලෝක වෙළඳ පොලේ. එතකොට හැම රජෙම ප්‍රතිපත්තියක් හැටියට ඒ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ පහළ දානවා. හැබැයි මෙතන සුවිශේෂී ප්‍රශ්නේ තමයි ගරු සභාපතිතුමා වෙළඳ භාණ්ඩ බද්ද පල්ලෙහාට දාපු ගමම්ම ගැසට් එකක් ගහන උපරිම මිලක් තීරණය කළා. එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. උපරිම මිලක් තීරණය කරේ නැත්නම් අපිට මේක වංචාවක් කියලා කියන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. මම ඔබත් එක්ක එකඟ වෙනවා. එහෙමනම් මේ තියෙන්නේ අවාසියක් වුණා. ඒ අවාසිය ජනතාවට ලැබුණ නැහැ. ඒ නිසා විගණනයක් කරොත් අපිට හොයාගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම මේ වෝහාරික විගණනයක් තුළින් අපිට ඇත්ත වශයෙන්ම හොයාගන්න පුළුවන් ඇත්තටම ජනතාවට කොච්චර ගියාද එහෙමත් නැත්නම් අනික් කට්ටියගේ සාක්කු වලට කොච්චර ගියාද කියලා. ඒ නිසා ගරු කතා
ගරු මන්ත්‍රීතුමනි අවසන් කරමු.
ඔව් එහෙමයි. ඒ නිසා සභාපතිතුමනි අපි විශ්වාස කරනවා මේකට කළ යුතු හොඳම දේ දේශපාලන භේදයකින් තොරව ගරු විගණකාධිපතිතුමාට කියන්න මේ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කරන්න. එතකොට සත්‍ය එලි කරයි. අපිට වෙන කොහෙන්වත් ඕනේ නැහැ. අපේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට පුළුවන් මේ විගණනය කරන්න. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි.